ඊළඟට ගුණපාල රත්නසේකර මහත්මයා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අභියෝගාත්මක වේලාවක ගරු මුදල් අමාත්‍යතුමා එය සියලු අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරිපත් කරලද මේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් අදහස් කීපයක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. ඒ වගේම ඒ සඳහා අවකාශ සලසා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් විපක්ෂය විසින් මේ අයවැය විවාදයේදී කරපු මංගල කතාව ආචාර්ය අරසිල්වා මහත්මයා ඇතුළු අනිකුත් කතිකින් කරපු කතාවන් ටික මේ විවාදයේදී ඉදිරිපත් කරපු අදහස් ටික මම අහගෙන හිටියා. ඒතර මේ තා මේ පහුගිය අවුරුදු එකමාරක් තිස්සේ මේ පාර්ලිමේන්තුව තුල කියපු රජයේ විවේචනය කරපු කතා ටිකම මේ අයවැය ලේඛනය සම්බන්ධ වෙන විවාදයේදී ඉදිරිපත් කළා විනා මේ අයවැය ලේඛනයේ තියෙන කරුණු අරගෙන මේකේ නොගැලපෙන යෝජනා මොනවද, නොකළ යුතු දේවල් මොනවද, මේකට ඇතුල් වෙන්න තියෙන කළ යුතු දේවල් මොනවද, ඒක ඇතුල් කරන්නේ කොහොමද කියලා බුද්ධිමත් සංවාදයක් මේ පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කළේ නැහැ කියන හැඟීම තමයි මා තුළ තියෙන්නේ. විශේෂයෙන්ම මේ අයවැය විවාදය පටන් ගත්ත වෙලේ ඉඳන් බොහෝ අය කිව්ව අයවැය හිගය ගැන. අපේ අයවැය කතාව මුද්‍රණය කරපු පොතේම ලියලා තියෙනවා පැහැදිලිව මේ 88-89 වර්ෂයේ 100%ක්ම වගේ අයවැය හිගයක් තිබුණා. ඊට පස්සේ වසර ගණනාවක 100%ක අයවැය හිගයක් තිබුණු වර්ෂ තිබුණා. හැබැයි මේ කිසිදු වර්ෂයක මේ දෙවන ලෝක යුද්ධයටත් එහා ගිය දැවැන්ත ව්‍යසනකාරී තත්ත්වයක් තුළ ඉදිරිපත් කරපු අයවැයක් කියන එක විපක්ෂයේ සම්පූර්ණයෙන්ම අමතක කරලා තියෙනවා. කොවිඩ් ව්‍යසනය ගැන ඕන තරම් කරුණු කතා කළා. ඒ නිසා මම මුකුත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ලෝක අපි දන්නා ලෝක ඉතිහාසයේ දැවැන්තම ව්‍යසනකාරී තත්ත්වය තුළ සමස්ත ලෝකයේම සලිත වෙලා ඉන්න වෙලාවක අපේ ආර්ථිකයටත් වෙන්න පුළුවන් උපරිම හානි සිද්ධ වෙලා තියෙන වෙලාවක ඉදිරිපත් කරපු අයවැය ලේඛනයක මේ වගේ අයවැය හිගයක් සාමාන්‍යයි කියන එක තමයි සාමාන්‍යයෙන් අවංකව කතා කරන ඕන කෙනෙක් කියන්නේ. ඒ වගේම මේ කතා බොහොම එක තිබුණා රට ණය උගුලක හිර වෙලා කියලා. ඒ රට ණය උගුලක හිර වෙලා කියපු අය 2015 ආණ්ඩුව ගන්නකොට ණය මුදල් තිබුණේ රුපියල් බිලියන 7487යි. හැබැයි ඒක 2019 ආණ්ඩුව ආපහු බාර දෙනකොට රුපියල් බිලියන 13032 ණය මුදලක් බවට පරිවර්තනය වෙලා තිබුණා. 18 අප්‍රේල් මාසයේ ඉඳලා 19 ජූලි මාස වෙනකම් විතරක් මාස 15කට ලබාගත් මුළු ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.9ක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ඒ වගේම පහුගිය ඒ අවුරුදු 4 කාල සීමාව තුළ ස්වෛරීත්ව බැඳුම් කර නිකුතුවෙන් ඩොලර් බිලියන 13ක ණය මුදලක් අරන් තිබුණා. අපෙන් ඇහුවා ඒ කතා කරපු අය ඔබ මේ රටට මොකද කළේ කියලා. අපට ආපස්සට ඒ ප්‍රශ්නේම අහන්න සිද්ධ වෙනවා. යුද්ධයක් නැතුව තියෙද්දි, මේ වගේ කොවිඩ් ව්‍යසනයක් නැතුව තියෙද්දි, වෙන ස්වභාවික විපත් කිසි දෙයක් නැතුව තියෙද්දි, ලෝක ආර්ථිකයන් නිසි ලෙස ක්‍රියාත්මක වෙද්දි ඔබලා මේ රටට මොකද කළේ කියලා අපට පෙරලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. බිලියන 13ක ස්වෛරීත්ව බැඳුම් කර, ඒ වගේ මේ ස්වෛරීත්ව බැඳුම් කර දෙතියක වෙළඳ පොලේ විකිණෙන්නේ අඩු මිලට කියලා කිව්වා. ලෝකේ මොන මොන රටේද අපිට ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා නම් මේ කාලේ ආයෝජකව ලෝකේ ආයෝජනය කරන්න පෙළඹෙන අඩුයි. හේතුව ලෝකේ කොහේ යනවද කියලා කාටවත් තාම හිතාගන්න බෑ. ඒ නිසා ලෝකේ රටවල් අතිවිශාල සංඛ්‍යාවකගේ ස්වෛරීත්ව බැඳුම් කර දෙතියක වෙළඳපොලේ විකිණෙන අඩු මිලට කියන එක ඕන කෙනෙකුට පේන කාරණාවක්. ලංකාවේ ඉලක්කම විතරක් අරන් ඒක කියන එක යම් අසාධාරණයක් තියෙනවා. ඊළඟට කතාවක කිව්වා විශේෂයෙන් ආචාර්ය හරසිල්ලම එතුමා නිදහස් තරුණ ව්‍යවසායකින්ගේ සල්ලි මේ රටට ගේන ඩොලර් අපි හොරා කනවා, ඒක දඩ ගහනවා, රජය මංකොල්ල කන විදිහට ගේනවා කියලා. හැබැයි අපේ මේ අයවැය කතාවෙම පහේ 4.42.6 පිටුවංක 32.33 තියෙනවා. මේ තරුණ ව්‍යවසායක විශේෂයෙන් ෆ්‍රීලාන්ස් කරන නිදහස් තරුණ ව්‍යවසායකයෝ මේ රටට විශේෂයෙන්ම තාක්ෂණය පාවිච්චි කරලා අන්තර්ජාලය ඔස්සේ උපයන මුදල් ගේන අයට දෙන්න පුළුවන් උපරිම දිරිදීමනා දෙන බව මේ අයවැය ලේඛනයේම කියලා තියෙනවා. ඒ වගේම මේ අයවැය ලේඛනය හැම දෙනාම කිව්වේ විපක්ෂයේ ඉන්න අය මේක පුස්සක් හුදෙක් හුදුලියවිල්ලක් විතරයි. හැබැයි මේ අයවැය ලේඛනය හොඳට කිය මෙහෙම කියන අය මට හිතෙනවා එක්කෝ මේ අයවැය කතාව කියෙව්වේ නැ, මේ ලේඛනය කියෙව්වේ නැ, එහෙම නැත්නම් කියෙව්වම මේක තේරුන්නේ නැ, එහෙම නැත්නම් කියෙව්වා තේරුණා හැබැයි කුහකකමට මේක වැඩක් නැහැ කියලා අර සම්ප්‍රදායික කතාවක් කියන්න බලාපොරොත්තු වුණා. ඒ නිසා අපි කියනවා මේක පුත්සක් නම් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තියෙන සියලු ගැටලු අඳුරගෙන ඒකට විසඳෙන්න සැලසුම් හදලා තියෙන බව මේ අයවැය කතාවේම 37 වෙනි පිටුව පෙරලා කියවන්න ඒකේ තියෙනවා. එසා නව කෘෂිකාර්මික තාක්ෂණය හඳුන්වා දීම සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. වැවිලි කර්මාන්තයේ දීවර කර්මාන්තයේ පසු සම්පත් පාරම්පරික ගෘහ කර්මාන්ත අත්‍යන්ත රෙදිපිලි බතෙක් මේ සෑම අංශයකටම අතිවිශාල මුදලක් වෙන් කරලා තියෙනවා. විපක්ෂයේ අපි අහනවා මේවට මේ අතිවිශාල මුදලක් වෙන් කරලා මේ ශේත්‍ර සංවර්ධනය කරන්න ගත්ත තීන්දුව වැරදිද? පානීය ජල ව්‍යාපෘති රටේ ඉන්න සෑම දෙනාටම පානීය ජලය දෙන්න ගත්ත තීරණය වැරදිද? ඒ මුදල් වෙන් කරලා තියෙනක වැරදිද? වාරි සෞභාග්‍ය වැඩසටහන වැව් ටික හදන්න සල්ලි වෙන් කරපු එක වැරදිද? ඒ වගේම මාර්ග සංවර්ධනය වැරදි. පාරවල් මොකටද කිව්ව? ඇත්තටම මේ රටේ පාරත්තරක් තිබුණද? 2005 ඉඳලා 2015 දක්වා මහින්ද රාජපක්ෂ යුගයේ තුල අවුරුදු 30ක යුද්ධකෝත් ඉවර කරලා දැවැන්ත මාර්ග සංවර්ධනයක් ගෙනාවේ නැත්නම් අද වෙනකොට අපි ගමන් කරන්නේ මොන වගේ පාරකද? අපි ග්‍රාමීය යෝජනා ගන්න ගියාම ගමේ හැම කෙනෙක්ම ඉල්ලන්නේ ජීවනෝපාය යෝජනා නෙමෙයි, ඉල්ලන්නේ පාර හදලා දෙන්න කියලා. ඒක තමයි යථාර්ථය. හැම කෙනෙක්ම දන්නවා ගමේ යෝජනා එනකොට ගමේ යෝජනා ගොඩේ පළවෙනියට තියෙන්නේ පාර හදලා දෙන්න කියන එක. ඉතින් මාර්ග සංවර්ධනයට අතිවිශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒක වැරදිද? ඊළඟ නිවාස සඳහා දැන් නිවාසයක් නැති කූඩාරම් වල ජීවත් වෙන අය වෙනදා උදාගම් හරහා බොරු වැඩ පිළිවෙලක් කළා. අපේ පැතිවල උදාගම් තියෙනවා ඒගම්වල. හැබැයි අපි හැම ආසනයකම මේ වෙනකොට නිවාස සංවර්ධන අධිකාරිය ඊළඟට සමෘද්ධි ව්‍යාපාරේ හරහා සෑම ආසනයකම ගෙවල් 400කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට හදලා ඉවරයි මේ කූඩාරම් වැනි නිවාස ඉවත් කිරීමේ කටයුත්ත වෙනුවෙන්. ඒ වගේම අධ්‍යාපනයේට මෙතෙක් ඉතිහාස වෙන් කළ දැවැන්තම මුදල වෙන් කරලා තියෙනවා. මේක වැරදිද? ක්‍රීඩා, සෞඛ්‍ය, සුළු ආරිමාර්ග, වෘත්තීය පුහුණුව, මගී ප්‍රවාහනය මේවට අතිවිශාල මුදලක් වෙන් කරලා තියෙනවා. මේවා මේ අය වැලේකනේ තියෙන වැරදිද? ඒ වගේම මේ ලංකාවේ මහා දවල් මහ බැංකුව මංකොල්ල කෑවා. මේ මංකොල්ල කාපු මුදල රජයේ ඒකාබද්ධ අර මුදලට දාන්න යෝජනා කරලා තියෙනවා. ගරු මුදල් ඇමතිතුමා, මේ අයවැය ලේඛනේ මේ හොරකම් කරන මුදල රජයේ ඒකාබද්ධ අර මුදලට ගැනීම වරදක්ද? එතන පර්පෙචුවල් සල්ලි ටික අනිවාර්යයෙන්ම මේ රටේ මහජනතාවගේ සුභ සිද්ධිය උදෙසා යොදන්න ඕන නැද්ද? ඒ වගේම විශේෂයෙන් රූපවාහිනී, ගුවන් විදුලි වගේ සංඛ්‍යාත ලබා දෙනකොට හිතවතුන්ට රූපවාහිනී නාලිකා හදන්න හැම වෙලේම කිව්ව ගජ විතුරන්ට සලකනවා. එහෙමනම් අපේ හිතවතෙකුට, හිතවත් ව්‍යාපාරිකයෙකුට මේ රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා පටන් ගන්න දෙන්න තිබුණා. හැබැයි ගරු මුදල් ඇමතුමා කියනවා මේ සංඛ්‍යාත අපි වෙන දේශයකට කරනවා මින් පස්සේ. ඒ හිතමිතුරන්ට දෙන්නද? ඒ වගේම ගොඩක් දෙනෙකුගේ දැවැන්ත විවේචනයට ලක්ුණේ ග්‍රාමීය සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීම. විශේෂයෙන් ග්‍රාමීය පුංචි පරිපාලනයකට මුදල් වෙන් කළා. සෑම විපක්ෂයේ කෙනෙක්ම කිව්වේ මේ කරන්නේ ප්‍රාදේශීය සභාපතිවරයා දේශපාලන හිංචලයට හොරකම් කරන්න දෙනවා. මම අහන්න කැමතියි, මම අලුත් මන්ත්‍රීවරයෙක්, හැබැයි මේ දක්වා ඔබතුමන්ලට මන්ත්‍රීවරයාට විමධ්‍යගත අයවැය මුදල් වෙන් කළා. මේ සැරෙත් විමධ්‍යගත අයවැයෙන් 150,000 ගණන් වෙන් කරනවා. ඒතර ඔබතුමාලා එක හොරකම් කළාද? ඒ අත්දැකීමද මේ කියන්නේ? එහෙම නැත්නම් මේ යෝජනා ගන්න විතරක් ගමේ තියෙන කුඩාම පරිපාලනයකේ තමයි ග්‍රාම නිලධාරි වසම. ග්‍රාම නිලධාරි වසමේ ගමේ මිනිස්සුන්ට සල්ලි දෙන්නේ නැහැ ගින්. ග්‍රාමීය
කමිටුවට විනාඩියක් කාලයක් තියෙනවා.
රුපියල් 130 ගන්න දෙනවා මේකට යෝජනා දෙන්න කියලා ග්‍රාමීය කමිටුවට කියනවා. ඊළඟ කුඩාම ඒකකේ තමයි පළාත් පාලන ඡන්ද කොට්ටාසය. ඒකේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු අර වසමේ තියෙන සියලු පොදු දේවල් ඇලමාර්ගයක් තියෙන පුළුවන් වසම් කීපයකට අදාළ මේකට යෝජනා දෙන්න කියනවා. ඊළඟ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරුන්ට යම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතුව යෝජනා ටික දෙන්න කියනවා. සල්ලි යන්නේ දිස්ත්‍රික් ලේකම්තුමාට. ඒක ප්‍රාදේශීය ලේකම්තුමා හරහා ගෙවනවා. මොකද්ද මේ වංචාවක් කරනවා කියන එකේ තේරුම? ඒ නිසා මේ රට නොමග යවන්න එපා, මේ ජනතාව නොමග යවන්න එපා. ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් කුඩාම පරිපාලනයකින් පටන් අරන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව දක්වා සල්ලි වෙන් කරලා තියෙනවා. ඒක ඇත්ත. ඒ නිසා ඒ සංවර්ධන ව්‍යාපෘතිය ගරු මුදල් අමාත්‍යතුමා ඉතා පැහැදිලිව කිව්වා මේක නිෂ්පාදනය වැඩි වෙන ව්‍යාපෘති වලට ගන්න කියලා. ඒ වගේම කතා බොහොම එකද කිව්වේ නිෂ්පාදනයේ වර්ධනය වෙන අයවැයක් ඉදිරිපත් කළා නැහැ කියලා. නෑ, මේකේ කර්මාන්ත කලාප ආරම්භ කිරීම සම්බන්ධයෙන් යෝජනා තියෙනවා. ඒ වගේම අර ග්‍රාමීය යෝජනා ගොඩේ හුදෙක් අද වෙනකොට ජීවනෝපායක් නැති ඒවගේම ජීවත් වෙන්න මාර්ගයක් නැති අයට අවම වශයෙන් ඒ ග්‍රාමීය යෝජනා කොටේ 140ක් හෝ 100ම දක්වා වන ව්‍යාපෘති ජීවනෝපාය ව්‍යාපෘති විහිදුවන කොන්දේසියක් දීලා තියෙනවා. ඒ ව්‍යාපෘති මැද එන්නේ කියලා හොයලා බලන්න තමයි ඔක්තෝබර් 31ට කලින් මේ යෝජනා එවන්න කියලාත් යම් මට්ටමකට කියලා තිබුණා. ඒ නිසා මේවා දැන් හදාගෙන යනවා. දෙසැම්බර් 31 වෙනකොට මේ ටික හදාගෙන ජනතාවගේ ජීවන තත්ත්වය හරියටම ඉහළ දාන්න පුළුවන්, ජනතාවට ජීවනෝපායක් සැලසෙන ගමේ මිනිස්සයාගේ ජීවිතේ සමෘද්ධිමත් කරන්න පුළුවන් යම් මට්ටමකට අඩු ගානේ යැපෙන මට්ටම හෝ මේ මිනිස්සයා තුළ දැන් මේ කොවිඩ් ව්‍යසනයෙන් බොහොම ව්‍යසනයට පත් වෙලා තියෙන ජීවිත යම් මට්ටමකට හෝ ගොඩ ගන්න පුළුවන්ද කියලා බලාගෙන තමයි මේ අයවැයලේඛනය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ අයවැයලේඛනය ඉදිරිපත් කරනකොට ඇත්තටම සෑම ආයතනයකම මම පුද්ගලිකව සම්බන්ධ වෙලා තියෙනවා. සෑම ආයතනයකම යෝජනා ගත්තා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව, මේ හැම ආයතනයකම
ගරුමන්තුමා කාලය අවසන්
බදු වැඩි කරන්න කියලා. මේ බදු වැඩි කරන්න යෝජනා ලිඛිතව ආයතන දීලා තිනවා. හැබැයි මුදල් ඇමතුමා කිව්වේ වැට් වගේ බදු ක්ෂණිකව වැඩි කළොත් අර බදු අඩු කරද්දි වාසිය ක්ෂණිකවනල සමහර මන්ත්‍රීවරු තේරෙන්නේ නැමට වින්න තප්පර 30ක් දෙන්න මුලස්තු මන්ත්‍රීතුමනි මේ වැට් බද්ද අඩු කිරීමේ පළ විපාක නෑ, 7-5ක් ලැබුණ නෑ කියලා කිව්වා. නෑ, ඒක වැරදි. වැට් බද්ද අද වෙනකොට තිබ්බනම් 115 මට්ටමේ, එදා රුපියල් 100ක් වෙtti විදේශ රටකින් ආනයනය කර බාණ්ඩ එක අද මිල රුපියල් 300යි මිල. එහෙම වුණා නම් 115 ගානේ 45ක් වැට් හැටියට එකතු වෙනවා. හැබැයි අද එකතු වෙන්නේ 24යි. එතන මිල අඩුවක් තියෙනවා. ඒ නිසා එදා ඉඳලා මේ දක්වා මිල අඩු වීම වාසිය ජනතාවට වැට් බද්ද අඩු කිරීම නිසා තියෙනවා. ඒක නෑ කියන්න එපා ඔබතුමාලා. හැබැයි බදු අඩු කරපු වෙලාවේ ෂණිකව ඒක ලැබුණ නෑ වෙන්න පුළුවන්. හැබැයි මුදල් ඇමතුමා කියන්නේ මෙතන අපි වැට් බද්ද ආයේ වැඩි කළා නම් මේ ෂණිකවම ආයෙත් මිල වැඩි කරනවා. මේක වැට් එකතු වෙලා ජනතාවට දරන්න බැරි වරක් වෙනවා. ඒ නිසා මේක ඇත්තටම බදු වැඩි කරලා නෑ. බදු වැඩි කරලා තියෙන මූල්‍ය ශේස්ත්‍රයේ වැට් බද්ද 103කින් වැඩි කරලා තියෙනවා. ඒ වගේම වක්‍ර බදුලු සම්පූර්ණයෙන්ම වැඩි කළේ අර රුපියල් මිලියන 2000කට වඩා වැඩි බදු අය කළ හැකි ආදායමක් තියෙන ආයතන වලින් 125ක බදු
ආරක්ෂා.
ඒක වක්‍රද? මේක සම්පූර්ණයෙන්ම රියුයි. ඒ නිසා මේ අය වැලේකණය මේ ව්‍යසනයෙන් රට ගොඩ ගන්න දක්වපු දැවැන්ත උත්සාහයක් මම ගරු මුදල් අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ ව්‍යසනකාරී තත්ත්වය තුලත් මේ අභියෝගකාරී තත්ත්වය හැමෙත් එතුමා මේ දරු ප්‍රයත්නය සම්බන්ධයෙන් මේ අයවැය ලේඛනෙන් කොවිඩ් වදුර මගාගෙන අපට මේ රට නිවැරදි මාවතට ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ සඳහා ඔබතුමාලාගේ සහයෝගය දෙන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ඉෂාක් රවුමන් මහතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා.
සභාපතිතුමනි, අද දවසේදී මට ලැබිලා තියෙන්නේ විනාඩි 14ක්. මම මේ වෙලාවේදී කතා කරන්න යන්නේ බජට් සම්බන්ධව. இந்த நாட்டிலே நாங்கள் அனைவரும் அவதானிக்கக்கூடிய ஒரு பாரிய விடயம் என்ன சொன்னால், இந்த வரவு செலவு திட்டமானது இந்த நாட்டின் வடக்கையும் கிழக்கையும் மேற்கையும் தெற்கையும் ஒன்றுபடுத்தி இனவாதம் மதவாதம் இல்லாத ஒரு வரவு செலவு திட்டமாக அபிவிருத்தி காண வேண்டிய ஒரு வரவு செலவு திட்டமாக நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. உதாரணமாக சொல்ல போனால், பிரதேச சபை உறுப்பினர்களின் வெண்ட தொகுதி 412, அதே நேரம் பார்லமெண்டத்திலே அரசோடு சம்பந்தப்பட்ட உறுப்பினர்கள் 11, இலங்கையில் உள்ள மொத்த முஸ்லீம் ஜிஎன் டிவிஷன் 833 எல்லாம் சேர்த்தால் இந்த நாட்டில் வாழ்கின்ற சிறுபான்மை சமூகத்துக்காக வேண்டி 7,000 மில்லியன் ரூபாக்கள் பிரதேச ரீதியாக ஒதுக்கப்பட்டுள்ள ஒரு வரவு செலவு திட்டமாக நாங்கள் காணுகின்றோம். இவை
ஒதுக்கப்பட்ட மூலாசிரியர் சஞ்சீவ் எதிர்பார்த்தா.
ப்ளீஸ் கண்டினியூ. சபை முதல்வர் அவர்களே, இந்த நாட்டிலே பாரிய ஒரு உள்நாட்டு உற்பத்தியை ஊக்கமளிக்கக்கூடியவாறு இந்த வரவு செலவு திட்டம் அமைந்திருக்கிறதை நாங்கள் அனைவரும் மிக சந்தோஷமாக ஏற்றுக்கொள்ள வேண்டியதாக இருக்கின்றது. இந்த நாட்டிலே உற்பத்தி இன்றி பாரிய வீழ்ச்சி கண்டிருக்கின்ற காலகட்டத்திலே உள்நாட்டு உற்பத்தியை அதிகரிப்பதற்குரிய சுய தொழில் வாய்ப்பை ஏற்படுத்தக்கூடிய இந்த வரவு செலவு திட்டம் அமைந்திருப்பதை நாங்கள் அனைவரும் வரவேற்கத்தக்க ஒரு விடயமாக இருந்து கொண்டிருக்க சபை முதல்வர் அவர்களே. அதே நேரம் இந்த நாட்டிலே வருகின்ற சிறுபான்மை சமூகத்துக்கு பாரிய பிரச்சனைகள் இந்த நாட்டிலே முகம் கொடுத்த ஒரு வரலாறு அனைவரும் கண்ட ஒரு விடயமாக இருக்கின்றது. ஜனாசா எரிப்பா இருக்கலாம், அந்த சந்தர்ப்பத்தில் கூட நாங்கள் யாரை நல்கினோம், நாட்டினுடைய பிரதமரை நல்கினோம், நாட்டினுடைய வரவு நிதியமைச்சரை நல்கினோம். அவர்களிடத்திலே நாங்கள் சென்று எங்களுக்காக வேண்டி அவர்கள் குரல் கொடுத்து அதுக்குரிய தீர்வையும் கால ரீதியிலே கிடைக்கப்பட்டன. அதே நேரம் இன்று இந்த நாட்டிலே பொருளாதாரத்திலே ஒரு முக்கிய பங்கான பால் உற்பத்தி, அதன் இறைச்சி உற்பத்தி, மாட்டு அறுப்புக்குரிய பிரச்சனை இந்த நாட்டிலே ஏற்படுத்தப்பட்டிருக்கின்றன. இந்த பிரச்சனையை தீர்ப்பதற்காக வேண்டி நாங்கள் கௌரவ பிரதமரை நாடினோம், அதன் நிதியமைச்சரை நாடினோம். அவர்கள் அதுக்கு சம்பந்தப்பட்ட உறுப்பினர்களை பேசி இன்ஷா அல்லாஹ் அதுக்குரிய தீர்வையும் மிக விரைவிலேயே தருவதாக எங்களுக்கு வாக்குறுதி அளித்திருக்கின்றார்கள். இதே நேரம் இந்த நாட்டிலே வாழ்கின்ற சிறுபான்மை சமூகங்களுக்கு பிரச்சனை ஏற்படுகின்ற பொழுது ஏதோ ஆளுகின்ற ஆட்சியாளரிடத்திலே சென்று நான் இந்த மக்களிடத்திலே கேட்கின்றேன், அவர்களிடத்திலே பேச்சு பிரச்சனைகளை தீர்ப்பதா, இல்லை என்றால் வெறுமனே வாயினால் வத்தலையை நாட்டி இந்த நாட்டில் வாழ்கின்ற சிறுபான்மை சமூகத்தை உசுப்பூற்றி அவர்களை மின்னும் மின்னும் பிரச்சனைக்குள்ளாக்குவதா என்பதனை இந்த சபையிலே நான் இந்த நாட்டிலே வாழ்கின்ற சிறுபான்மை சமூகத்திலே கேட்டுக்கொள்கின்றேன். காரணம் என்னவென்றால் எங்களுடைய சமூகம் பாரிய பிளவுகளையும் பிரச்சனைகளையும் முகம் கொடுக்கக்கூடிய ஒரு காலகட்டத்திலே நாங்கள் வாழ்ந்து கொண்டிருக்கின்றோம். இப்படியான பிரச்சனைகளுக்கு முகம் கொடுக்கக்கூடிய காலகட்டத்திலே நாங்கள் என்ன செய்ய வேண்டும், வருகின்ற பிரச்சனைகளை இருக்கின்ற அரசோடு இணைந்து பேச்சு அதற்குரிய நிரந்தர தீர்வுகளை நாங்கள் காண வேண்டுமே ஒழிய அதற்கு மாற்றமான எல்லாரும் எதிர்க்கின்றார்கள் நாங்களும் எதிர்க்க வேண்டும் என்ற எதிர்ப்பை நாங்கள் காட்டினால் எங்களுடைய சமூகம் பாரிய ஒரு பிளவை முன் கொடுக்க வேண்டிய சந்தர்ப்பம் இந்த நாட்டில் ஏற்படும். இதனால் தான் இந்த வரவு செலவு திட்டம் நாங்கள் அனைவரும் ஒரு அறியக்கூடிய ஒரு விடயமாக இருக்கின்றது. இந்த நாட்டிலே பாரிய இன்று வீழ்ச்சி டாலருடைய வீழ்ச்சி காணுகின்றோம். காரணம் என்ன, உள்நாட்டு உற்பத்தி பாதிக்கப்பட்டிருக்கின்றது. உதாரணமாக சபை முதல்வர் அவர்களே, நன்றாக உங்களுக்கு தெரியும், எங்களுடைய அயல் நாடான இந்தியாவை எடுத்து பாருங்கள். அந்த நாட்டிலே உதாரணமாக 99% மக்கள் உள்நாட்டிலே உற்பத்தி செய்கின்ற இயற்கையான பாலை தான் அருந்துகின்றார்கள். ஆனால் எங்களுடைய நாட்டிலும் பால் உற்பத்தி செய்யப்படுகின்றன. என்ன செய்கின்றார்கள் என்று சொன்னால், அந்த பாலை கடைக்கு கொடுத்து விட்டு வெளிநாடுகளில் இருந்து இறக்குமதி செய்கின்ற பால்களை தான் எங்களுடைய குழந்தைகளுக்கு கொடுக்கின்ற ஒரு வரலாறை நாங்கள் காண்கிறோம். இதனால் தான் எங்களுடைய கௌரவ நிதியமைச்சர் வெசில் ராஜபக்ஷ அவர்கள் உள்நாட்டு உற்பத்தியை அதிகரிக்க வேண்டும் என்பதற்காக வேண்டி, உள்நாட்டு உற்பத்திக்குரிய வாய்ப்பை ஏற்படுத்த வேண்டும் என்பதற்காக வேண்டி பாரிய நிதியை கிராமப்பூரமாக ஒரு கிராமம் ஒரு ஜிஎன் டிவிஷனுக்கு 30 லட்சம் ரூபாயும் ஒரு பிரதேச சபை உறுப்பினருக்கு 40 லட்சம் ரூபாயும் கொடுத்து கிராம மக்களுடைய கால்நடைக்கு சென்று அவர்களிடத்திலே அவர்களுடைய தேவைகளை கேட்டு அதை பெற்று இந்த வரவு செலவு திட்டத்துக்கு சமர்ப்பிக்கப்பட்டிருக்கின்றன. நாளடைவு ரீதியிலே இந்த உற்பத்திகள் அதிகரித்து பொருளாதாரத்திலே ஒரு பாரிய ஒரு மாற்றத்தை ஏற்படுத்தக்கூடிய வாய்ப்பு எங்களுக்கு அமையும் என்பதனை இந்த சபையிலே நான் தெரிவித்துக் கொள்கிறேன். அதே நேரம் நாங்கள் சிங்கப்பூராக வர வேண்டும் என்கின்றோம், நாங்கள் அதே நேரம் இந்தியா வேண்டு வர வேண்டும் என்றோம். ஏன் எப்படி வருவது, உள்நாட்டு உற்பத்திக்கு முக்கியத்துவம் கொடுக்காவிட்டால் எங்களால் வர முடியாது. அதே நேரம் உள்நாட்டு உற்பத்தியை அதிகரிக்கக்கூடிய அனைத்து ஏற்பாடுகளை செய்தால் மாத்திரமே தான் இந்த நாட்டை முன்னேற்ற முடியும். இல்லாவிட்டால் பேரளவிலே சிங்கப்பூரை போன்றும் மலேசியாவை போன்றும் இந்த நாடு வர வேண்டும் என்று வார்த்தை அடிப்படையிலே பேச முடியும், ஆனால் செயலிலே எங்களை இந்த நாட்டை முன்னேற்ற முடியாது. இப்படியான ஒரு வரவு செலவு திட்டம் ஏற்படுத்தியது நோக்கம் இந்த நாட்டை உலகத்திலே ஒரு உன்னதமான நாடாக்க வேண்டும். இன்று நாட்டிலே நாங்கள் அனைவருக்கும் தெரிந்தவிடம் கொரோனாவினால் பாதிக்கப்பட்டு டொலர் இல்லாத பிரச்சனைக்கு பாரிய முகம் கொடுக்கக்கூடிய காலகட்டத்திலே தான் நாங்கள் முகங்கொடுத்துக் கொண்டிருக்கின்றோம். இதற்கு நிரந்தர தீர்வு இந்தியாவை எடுத்துக்கொண்டால் அனைத்து உற்பத்திகளும் அந்த நாட்டிலே உற்பத்தி செய்யப்படுகின்றது, யாருக்கும் அவர்கள் அடிபட வேண்டிய தேவையில்லை. அதனால் தான் இன்று தலை நிமிந்த ஒரு நாடாக இந்தியா காணப்படுகின்றது. அதனால் நான் நாட்டிலே வாழ்கின்ற எங்களுடைய சிறுபான்மை சமூகத்திடத்திலே நான் கேட்டுக்கொள்வது என்னவென்றால், நாங்கள் இருக்கின்ற ஆட்சியாளர்களோடு இணைந்து எங்களுடைய பிரச்சனைகளை தீர்வுகளை காண வேண்டுமே ஒழிய பேச்சளவிலே நாங்கள் தீர்வு காண முடியாது. எங்களுக்கு தெரியும் 48ஆம் ஆண்டு இந்த நாட்டிலே சுதந்திரத்தை பெறுவதற்காக வேண்டி டி பி ஜாயா அவர்கள், டாக்டர் ராசிக் பர்தா அவர்கள், டி பி லெப்பே அவர்கள், அதே நேரம் எங்களுடைய கல்வி அமைச்சர் பதூர்தீன் அவர்கள், மறைந்த மாமனிதன் அஷ்ரப் அவர்கள் வழிகாட்டி சென்றார்களே. இன மதம் அடிப்படையிலும் நாங்கள் அரசியல் செய்வது இந்த நாட்டுக்கு பொருத்தமில்லை. இருக்கின்ற ஆட்சியாளர்களோடு இணைந்து சமூக பிரச்சனையா எங்களுடைய எந்த பிரச்சனை இருந்தாலும் அவர்களுக்கு முன்வைத்து அவர்கள் உள்ளங்களை வென்று தேவைகளை தீர்க்க வேண்டுமே ஒழிய முன் மறைந்த மாமனிதர்கள் காட்டி தந்த வழியிலே எங்களுடைய அரசியல் பயணம் செல்லாததன் காரணமாகத்தான் இன்று சிறுபான்மை சமூகம் இந்த நாட்டிலே அடிப்படை சமூகமாக உரிமை இழந்த சமூகமாக இந்த நாட்டிலே தக்களித்துக் கொண்டிருக்கின்றார்கள். எப்ப எங்களுடைய உரிமைகளை பெறுவது? அம்பாறை மாவட்டத்தில் எடுத்துக்கலாம், மட்டக்களப்பு மாவட்டத்தில் எடுத்துக்கலாம். எவ்வளவு சிறுபான்மை சமூகத்துடைய பிரச்சனைகள் தலைக்கு மேலால் நிமிந்து கொண்டிருக்கின்றன. இதை எப்படி தீர்ப்பது என்று எங்களுடைய தலைவர்கள் யாரும் முன்வந்து எந்த விதமான முன்மொழியவையும் அவர்கள் வைக்க மாட்டார்கள். எங்களுடைய சமூகத்திலே எந்த அளவு சமூக பிரச்சனை இருக்கின்றதோ அந்த அளவுக்கு தான் எங்களுடைய அரசியல்வாதிகளுக்கு அரசியல் செய்யலாம். பிச்சைக்காரனுக்கு புண்ணிருந்தால் தன்னுடைய புண்ணி இருக்கும் வரைக்கும் தான் பிச்சை வாங்க முடியும் போன்று தீர்வுக்குரிய அரசியலாக மாற வேண்டும். தீர்வில்லாத அரசியலாக வெறுமனே இந்த சபையிலே வந்து இந்த நாட்டிலே வாழ்கின்ற அமைதியாக வாழ்கின்ற இந்த முஸ்லிம் சமூகத்தை, கத்தோலிக்க சமூகத்தை, தமிழ் சமூகத்தை பலி கொடுத்து அரசியல் செய்வது முறையல்ல. அன்று தமிழ் சமூகமாயிருக்கலாம் எல்டிடி அடிப்படையிலே வந்து ஒரு பாரிய விளைவை ஏற்படுத்தினார்கள். அந்த சமூகம் எதை கண்டார்கள்? 30 வருட யுத்தத்திலே கண்டது எதுவுமே இல்லை. இழந்தது பல ஆயிரம் கோடி சொத்துக்கள், பல ஆயிரம் கோடிக்கான உயிர்கள். அதே போன்று எங்களுடைய நல்லாட்சி காலத்திலே நாசமா போன அந்த சஹ்ரான் என்பவன் எங்களுடைய சமூகத்தை பலி கொடுத்து, இந்த நாட்டில் வாழ்கின்ற சிறுபான்மை முஸ்லிம் சமூகத்தை பலி கொடுத்து ஒரு அநியாயமான, கொடுகோரமான, ஒரு மோசமான செயலில் ஈடுபட்டு அப்பாவி சமூகத்தை பலி கொடுத்த வரலாறு இந்த நாட்டிலே இருக்கின்ற. அதனால் இந்த சமூகத்திலே வாழ்கின்ற எங்களுடைய சகோதரர்களுக்கு நாங்கள் கேட்டுக்கொள்கின்றோம், பேச்சளவிலே வெறுமனே வீரம் பேசக்கூடிய அரசியல் பேச்சுவார்த்தைகளுக்கு நீங்கள் அடிமை சமூகமாக வாழ வேண்டாம். உங்களுடைய உரிமைகளை பேசி வெல்லக்கூடிய சமூகமாக இந்த நாட்டிலே இருக்கின்ற பிரதமராயிருக்கலாம், முதலமைச்சராயிருக்கலாம், ஜனாதிபதியாயிருக்கலாம், மற்ற அமைச்சர்களாயிருக்கலாம், எங்களுடைய உரிமைகளை பெறக்கூடியவாறு நாங்கள் பெற்றுக்கொள்ளக்கூடியவாறு எங்களுடைய அரசியலை செய்தால் மாத்திரமே எங்களுக்கு எங்களுடைய பிரச்சனை தீர்க்க முடியும். எங்களுக்கு மேலும் வெறுமனே வாயினால் வத்தலையை நாட்டிவிட்டு கிராமங்களுக்கு போய் அதை பேசிவிட்டோம், இதோ வருகிறோம் என்று சமூகத்தையே மாற்ற முடியும்? அதனால் எந்த பலனுமே சமூகம் காண முடியாது. சமூகத்திலே நான் கேட்கின்றேன், சமூகமே நீங்கள் எங்களை பார்லமெண்ட்டுக்கு அனுப்பினது வெறுமனே இந்த சபைக்கு வந்து உங்களை பலி கொடுத்து, உங்களை ஏமாற்றி, உங்களை உசுப்பூட்டுவதற்காக அனுப்பீர்களா? உங்களுடைய பிரச்சனைகளை நிரந்தர தீர்வை காணுவதற்கு அனுப்பினீர்கள். உங்கள் கிராமத்திலே எவ்வளவு பிரச்சனை இருக்கின்றன? வெறுமனே வெட்டினால் சிவப்பு, வெட்டினால் பச்சை, வெட்டினால் மஞ்சள் கலர்களை நாங்கள் எங்களுடைய கட்சியின்றி செல்லிக்கொண்டு வெறுமனே இருந்தால் எங்களுடைய எதிர்காலம் ஒளிமயமாகாது. கல்வியிலே நாங்கள் முன்னேற வேண்டும், சுகாதாரத்திலே முன்னேற வேண்டும், கிராமங்கள் அபிவிருத்தி அடைய வேண்டும். அப்படியானால் நாங்கள் சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்கள் என்ன செய்ய வேண்டும்? நாங்கள் எங்களுடைய கிராமத்தை அபிவிருத்தி செய்ய வேண்டும், எங்களுடைய உற்பத்திகளை அபிவிருத்தி செய்ய வேண்டும், வியாபாரத்திலே உற்பத்திகளை அதிகரிக்க வேண்டும், தொழில் அபிவிருத்திகளை நாங்கள் அதிகரிக்க வேண்டும். இதன் மூலம் மாத்திரமே தான் இந்த நாட்டை நாங்கள் முன் நடத்தி செல்லக்கூடிய ஒரு இந்த சமூகத்துக்கு நாட்டுக்கு உதவியுள்ள சமூகமாக எங்களால் மாற முடியுமே ஒழிய வெறுமனே வாய் பேச்சுக்களை பேச்சு இந்த சபைக்கு வந்து உசுப்பூட்டக்கூடிய வார்த்தைகளை பேசி சமூகத்தை பழி கொடுக்க முடியாத ரீதியில் தான் நாங்கள் இன்று இந்த அரசாங்கத்தோடு வருகின்ற காலங்களில் பிரச்சனைகள் வருகின்ற பொழுது எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் அனைவர் ஒன்று சேர்ந்து அதுக்கு சம்பந்தப்பட்ட உயர் அதிகாரிகளை கண்டு நாங்கள் தீர்வுகளை கண்டுகொண்டிருக்கின்றோம். நாங்கள் பல பிரச்சனைகளுக்கு தீர்வுகளை கண்டிருக்கின்றோம். இன்ஷா அல்லாஹ் வருகின்ற காலங்களிலும் பல பிரச்சனைகள் முன்னோக்கி இருக்கின்ற எங்கள் சமூகத்துக்கு அதற்கான தீர்வுகளை நாங்கள் காணுவதற்கு தயாராகிக் கொண்டிருக்கின்றோம். இந்த அபிவிருத்தி திட்டமானது எந்த இனத்தையோ எந்த குலத்தையோ எந்த மதத்தையோ கொண்டு உருவாக்கப்பட்ட ஒரு அபிவிருத்தி திட்டம் அல்ல. இந்த பட்ஜெட் ஆனது
காலை அவசரம்
வினாடி சபாபத்து மணி இந்த வரவு செலவு திட்டமானது அனைத்து நாட்டிலே வாழ்கின்ற அனைத்து இன மக்களையும் அனைத்து சமூகங்களையும் அனைவருக்கும் ஒன்று சமனான ஒரே அமைப்பில் உருவாக்கப்பட்ட ஒரு அபிவிருத்தி பட்ஜெட்டாகத்தான் என்னால் காண முடிகின்றதனால் இந்த வரவு செலவு திட்டம் உண்மையிலே ஒரு வரவேற்கத்தக்க வரவு செலவு திட்டமாக இருக்கின்றது. காரணம் என்னவென்றால் இந்த நாட்டிலே வாழ்கின்ற சிறுபான்மை சமூகங்களுக்காக வேண்டி 7,000 மில்லியன் ரூபாக்களை நிதிகளை ஒதுக்கீடு செய்து நாட்டின் உற்பத்தியை அதிகரித்து நாட்டை ஒரு முன்னேற்றமுடைய நாடாக மாற்றுவதற்கு உருவாக்கப்பட்ட வரவு செலவு திட்டம் என்று கூறி எனக்கு நேரம் தந்த சபை முதல்வருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன்.
மீனங்கட்ட கரு ஹர்ஷன ராஜகரண மெத்துமா வினாடி தாகத்தக்க காலத்தின் உபத்துமாட்ட
ஓமிஸ்தூதி முலாசனா ரோடு கரு மந்திரி துமணி. தென் ஹெட்ட அனிதா வினகொட்ட மே ஜனாதிபதி துமா பத்வெலா மே ஆண்டுவ பத்வெலா வசர தெக்கக காலையக் கத்துவேனும் மேரட்டே ஜனதாவ விஷால பலாபுருத்து நெக்க தமை கோட்டாபே ராஜபக்ச ஜனாதிபதி வரையா ஹட்டியட பத்கரித் மே ஆண்டுவட்ட துணின் தெக்க பலையக் லபாது மே ஆண் மே அவுருது தெக்க கத்தவென மே மோத வினக்கொட்ட மேரட்டே கவதாக்வத் ஜனாதிபதி வரேக் ஆண்டுவக் விவேச்சனே கரண அந்தமட்ட விவேச்சனே கரண்ட பட்டங்க அருகன தீர மே ஆண்டுவ மே ஜனாதிபதி வரையா மே ரட்டட சாப்பியக் பாவட்ட பத்வெலா தீரணும் ஏகன ஜனதா விரோத மே வினக்கொட்ட தடிலேச அவில்ல தீரணும் தென் ஹெட்ட தினேதி சமகி ஜன பலவேகியத் ஏ வகேம மே ஆண்டுவட்ட விருத்த சிலும பார்ஷவ மே ஆண்டுவட்ட விருத்த ஜனமத்தையக் அதிவிலா நிசா அப்பிவத் தள்ளு கரகின அப்பிவத் தள்ளு கரகின மே ஆண்டுவட்ட விருத்தவ விரோத்தாவியக் என்ன லஹத்தி ஒப்ப தன்னவா மே வினக்கொட்ட ஈட்ட ஆண்டுவேன் விஷால மர்தனையாக்க இல்ல விழா தீரணும் கவதாக்குவத் நிதியாக்கார் மந்தக்கிரல்னே மிகம ஆண்டுவாக் பய விழா தீரணும் மே ஜனதாவ இக்கத்துவேன மே அவஸ்தாவட்ட தடி வசேன் சௌக்கியசேஸ்தே நிலதாரின்ட பலப்பேம் கரலா ஏ கோவிட் வசங்கத்தையே கெட்லுவாக் பெண்வாதீலா ஈட்ட விருத்தவ சௌக்கிய நீதி ரீதியினை எல்லாத்தியனும் அது மே சத்தியாந்தே இனங் போலீசியட்ட
දැඩි ලෙස බලපෑම් කරලා පොලිසියේ ඉහළ නිලධාරීන් ඒ අයට ඌමනා වෙලා තියෙනවා. කොටින්ම කිව්වොතින් අපිට සහයෝගය ලබා දෙන ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඒ මන්ත්‍රීවරුන්ට බලපෑම් කරලා තියෙනවා මේ කටයුත්තට සම්බන්ධ වෙන්න එපා කියලා. අද ඇති වෙලා තියෙනවා හැම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්ගේ වගේ ගෙදරක එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ වගේ ගැටලුවක් තියෙන ඒක තව තමුන්නාන්සලා නැහැ කියලා කියනවනම් අද ඇයි මේ පොලිසි මේ උසාවි ගානෙ ගිහිල්ලා මේකට විරුද්ධව මේකට මේ මේ විරෝධතාවය මේ මේ විරෝධතාවය නතර කරන්න මේ උසාවි ගානෙ ගිහිල්ලා අද උසාවි ගානෙ ගිහිල්ලා මේගොල්ලන්ට ඌමනාවක් වෙලා තියෙනවා මේවට තහනම් නියෝග ගන්න. අද අධිකරණය ඊට විරුද්ධව අපි සතුටුයි කියන්න බොහෝ අධිකරණ ඊට විරුද්ධව තීන්දුව ලබා දීලා තියෙනවා. අපි තවත් ධෛර්යමත් වෙනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. තමුන්නාන්සලා කරන්න පුළුවන් දෙයක් කරන්න. තමුන්නාන්සලා ඔච්චර බය මොකද? තමුන්නාන්සලාට පුළුවන් නම් ඒව නතර කරන්න. අපි ඉතා වගකීමෙන් කියන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව මේ ජනමතය පාගල නතර කරන්න බෑ. ඒක පාගල නතර කරන්න බෑ. ඒක පාගල නතර කරන්න විදියක් නෑ. මේ වෙනකොට අපිට වඩා තමුන්නාන්සලාගේ විරුද්ධය තියෙන්නේ මෙන්න ඔබතුමාගේ යාපැත්තේ ඉන්න පාර්ශවේ. ඈ මේ ආණ්ඩුව ඇතුළත ඉඳගෙන ඊට වඩා ලොකු විරෝධතාවයක් තියෙනවා. ඒකින්දා මේ වෙනකොට අද ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත රැල්ලක් ඇති වෙලා තියෙනවා. හැබැයි එක රටක් එක නීතියක් කියලා ආවේ. එක රටක් එක නීතියක් නම් මම අහන්න කැමති. අපේ මේ මේ පඬුවස් නුවර එතකොට රාජ්‍ය උත්සවයක් ඊයේ දිනේ තිබ්බා. ඒකට මේ නිරෝධායන නීති නැද්ද? එතකොට තමුන්නාන්සලාගේ පොහොට්ටුවේ පක්ෂේ තමුන්නාන්සේගේ නම කිව්වේ නෑ. පඬුවස් නුවර කියන ඔබතුමාගේ නම නෙමෙයිනේ.
නෑ මම ඒක සංවිධානය කරේ කියන මම කියන්නේ. ඒකට අපි කිසිම වෙලාවක ගරු මොහොතසම මන්ත්‍රීමේ මගේ මේ කතා කරපු නිසා මම කියන්නේ ඒ කඩින උත්සවයට කිසිදු ආරාධනයක් අපි ඇව්වේ නැහැ කිසිම ජනතාවකට.
සෝතේ.
ඔවුන් ස්වේච්ඡාවෙන් ආවේ. නමුත් මේ තියෙන උද්ඝෝෂණ වලට කට්ටිය සෙනඟ බස්සරින් ගියලා කරන්නද නැද වැඩි. ඒක අපිට තියෙන ප්‍රශ්නේ.
මලේ කරුණාකර.
සෝතේ ඔබතුමා.
හරි. මගේ වෙලාව මට ලබා දෙන්න ඔබතුමාට ඒ රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඒකින්ද මේ ඉතා පැහැදිලිවම අපි කියන්නේ තමුන්නාන්සලාගේ පෝට්ටුවේ සම්මේලන තියෙනකොට නිරෝධායන නීති නැහැ. තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ යම් යම් උත්සව තියෙනකොට නිරෝධායන නීති නැහැ. ඒකෙහිඳා මේක එක රටක් එක නීතියක් නෙමෙයි. ඇයි මේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව එකතු වෙනකොට ආණ්ඩුවට විරුද්ධව ජනතාව මේ වගේ පෙළ ගැස්සෙනකොට ඒකට විරුද්ධව තමුන්නාන්සලා කරන දේ තාමත් ලැජ්ජයි. මේ අයවැය නෙමෙයි අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න තමයි දැන් මේ උත්සාහ කරන්නේ.
ආනවා අසර රාජකාරණ මන්ත්‍රීතුමාගෙන් ඔබතුමා ජාතික කඨින මහෝත්සවය තියෙනවකට විරුද්ධද නැද්ද
කතා කරා.
නමුත් ඔබතුමාලට
අනේ ගරු මන්ත්‍රීතුමා කටින උත්සවයේ කටින පෙරහර අද පාන්දර 4ට මගේ ගෙදරටත් ඇවිල්ලයි පෙරහර ගෑවිල්ල ගියේ. අපි කටින උත්සව වලට විරුද්ධ නැහැ. තමුන්නාන්සේට වඩා ලොකු බෞද්ධයෙක් මම. මේ අනේ යන්න කෑ ගන්න නැතුව මේ හරිද? ඒ වුණාට රාජ්‍ය උත්සව සිය ගණනක් දා.
ගරු අනුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
මේ වෙලාව අපෙන් ගන්න. අපේ වෙලාව අඩු කර ගන්න. මම මන්තුමාට අපේ වෙලාව ගන්න. මන්තුමාට මම කියන්න කැමතියි ගරු මුලස්සුන මන්තුමනි නෑනේ නිවැරදිකම ඔබතුමා නොමග යවන පාර්ලිමේන්තුව මේ කටික උත්සවයේ තිබ්බේ අපේ දිස්ත්‍රික්කේ. ඒ ගමේ මිනිස්සු ඇවිල්ලා හිටියේ. හැබැයි අපි ඒ මිනිස්සු රැස් කරුවේ මේ කොවිඩ් එක බෝ කරන්න නෙමෙයි. මේගොල්ලෝ තමයි ගුරුවරු ගෙනල්ලා පාට බස්සලා උද්ඝෝෂණ කරලා මිනිස්සු මරණ යුගය ඇති කරේ තමුන්නාන්සේ පක්ෂේ. හැමදාම කරුවේ මේ පහුගිය අවුරුද්දේ මේක. මිනිස්සු මරා ගන්න කැමති විපක්ෂය. ඒක තමයි ඇත්ත தත්ත්වය. වෙන දෙයක් නෙමෙයි.
එතුමා කිව්වා වෙලාව දෙන්නම් කියලා.
මිනිස්සු මරා ගන්න හදන්නේ.
ඔව්.
එහෙම රීතියක් නැහැ.
වෙලාව කතා කරන්න ඔබතුමා.
ගරු ගරු සංවිධායකතුමා මේ මොන කතා කිව්වත් මම කියන්නේ මෙතන එක රටක් එක නීතියක් නෙමෙයි කියන එක. හරිද? ආණ්ඩු පක්ෂයට ඕනකොට එතකොට ආණ්ඩු පක්ෂකේ උත්සව තියෙනකොට කොරෝනා හැදෙන්නේ නැද්ද? ඈ එතකොට විපක්ෂයේ යම් විරෝධතාවයක් තියෙනකොට විතරද කොරෝනා හැදෙන්නේ? හෙයි, ඇයි බය? ඇයි බය? ඇයි බය? තමුන් ආන්සෙලට මේ ආණ්ඩු පක්ෂයකට එක නීතියකුත් විපක්ෂයකට තව නීතියකුත් තිබෙන්න බෑ. ඔබතුමා ලස්සන්ට ඒ උත්සවය සංවිධානය කරා, හොඳයි. ඒ විදියටම විපක්ෂයටත් අවස්ථාව දෙන්න. ඔබ ඒ විදියටම විපක්ෂයටත් අවස්ථාව දෙන්න. ඒකින්ද ඒ ගැන කිසිම මේ දෙබිඩි පිළිවෙතක් ලබා දෙන්න එපා කියන එක විතරයි කියන්නේ. මන් දන්නේ මේ සංවිධායකතුමාටත් මේ ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනාටත් මේක ඇහිලා රිදිලාද බය වෙලාද
මොකද්ද
කියන එක මම දන්නේ. ඒකින්ද කරුණා කරලා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාත් හොඳ කඩන උත්සවයක් කරන්න මේ ඇවිල්ලා උද්ඝෝෂණය කරගෙන ඉන්නේ නැතුව. එහෙම කරන්න
මේ මන්ත්‍රීතුමා කටින උත්සවයක්ද නැද්ද එක නෙමෙයි මෙතන තියෙන්නේ ජනතාව එක් රැස් වෙනවද නැද්ද කියන එක. ඒ උත්සවයට නෙමෙයි මේ අවසර ලබා දෙන්නේ. ඔබතුමා නීතිඥ මහත්මයෙක් කැරේට මීට වඩා හොඳට දන්නවා. තමුන්නාන්සේලාමනේ කිව්වේ මේ අපිට කියන්න කියලා මේවා. හරිද? ඒකින්ද මේක අයවැය තමයි මේ රටේ තියෙන ලොකු ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒකින්ද අපි ඉල්ලීමක් කරනවා කරුණා කළා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඒක ආණ්ඩු පක්ෂයටද විපක්ෂයටද කියන එක නෙමේ. ඒ සියලුම දෙනාට ඒ අවස්ථාව ලබා දෙන්න කියන එක මම මේ වෙලාවේදී කියනවා. මොකද්ද? හරි. බොරළුද පස්ද? හරි. එහෙනම් ඊළඟට මම මේ වෙලාවේදී කියන්න කැමති ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ මේ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉතා උනන්දුවෙන් මේ විවාදයට එකතු වෙලා තියෙනවා. ඒකින්දා
මිත් බජට් ඇඩ්මින් ප්‍රසෙන්ටර් not other thing.
Excuse me. Let me, this is my turn to speak. I will speak in my point. According to the topic that I would prefer, I will speak. Not according to your preference, my dear. Excuse me. Right. Going back to the point, Mulasanaruda Mantri Thumani, me vela vedi, then me aarthikeya mehevana kota, මේ ආර්ථිකය පිළිබඳව ප්‍රධාන වශයෙන්ම මේ ආණ්ඩු පක්ෂයේ තර්කය තමයි මේ කොවිඩ් වසංගතය නිසා තමයි අපිට මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ කියලා. දැන් මේ කොවිඩ් ප්‍රශ්නය නිසා මේ ආර්ථික අර්බුදයක් ඇති වෙන එක, ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඒක මේ රටේ නෙමේ, අනිත් රටවල් වලටත් කොවිඩ් නිසා ආර්ථිකයට බලපෑමක් සිදු වුණා. නමුත් මේ ආණ්ඩුව ආර්ථිකයේ කලමනාකරණයේ තිබ්බ ගැටලුව නිසා, ඒක නිසි ආකාරයෙන් කලමනාකරණය නොකිරීම නිසා තමයි අද ඇති වෙලා තියෙන මෙවැනි අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට අද ලොකුම බයක් සැකයක් ඇති වෙලා තියෙනවා. අද පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ලබන සතිය වෙනකොට තියෙනවද නැද්ද කියන එක අපිට ආරංචි වෙලා තියෙන සපවස්කන්ද මේ පෙට්‍රෝලියම් එකේදී මේ කවදාකවත් ඉතිහාසයේ කවදාකවත් නැති ආකාරයට විශාල හිඟයක් ඇති වෙනවා කියන බොරතෙල් ඉවර වෙලා කියලා බොරතෙල් ආනයනය කිරීමේ ගැටලුවක් තියෙනවා කියලා ඒ අමාත්‍යවරයා ප්‍රකාශ කරා. මාසයකට පමණක් කාලයක් තියෙනකන් දැන් නම් මාසෙ ඉවර වෙලා එතුමා ඒ කිව්ව ප්‍රකාශයත් එක්ක. එතකොට දැන් වෙලාව සමහරක් වෙලාවට මේ අර්බුදකාරී තත්වයක්. අද සිමෙන්ති ටික නෑ. මේ ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු කියනවා අපි බලන් හිටියලු සිමෙන්ති පෝලිම් එනකන් අපි මොනව කරන්නේ. ඒකෙන්ද සිමෙන්ති පෝලිම තාම තියෙනවා. අද ඉදිකිරීම් ශේෂ්ත්‍රය නැති වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තාම ගෑස් සිලින්ඩරයක් ගන්න පෝලිම් වලට ඉන්න වෙලා තියෙනවා. කිරිපිටි පැකට් එකේ ප්‍රශ්නේ තියෙනවා. ඒකෙන්ද ඒ ප්‍රශ්නේ විසඳිලා නෑ. ඒකෙන්ද අද මේ අයවැයේ අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච මේ අපේ රටේ අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච මේ අපේ රටේ ජීවත් වෙන ජනතාවට තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබිලා තියෙනවද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒකින්ද මේ ඔබ දන්නවා මේ වෙනකොට ජීවන වියදම පෞගේ වසර දෙක ඇතුළත 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. සෑම භාණ්ඩයක් හා සේවාවක මිල ගණන් 2-3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ 2-3 ගුණයකින් වැඩි වෙච්ච මේ ජීවන වියදම බරට යම් සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවද? යම් සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවද? නැහැ. අද රජයේ සේවකින් අපි එදා වැටු රුපියල් 10,000කින් 106කින් ගෙදර යනකොට 106කින් රජයේ සේවකගේ වැටුප් වැඩි කරා. නමුත් මේ වෙනකොට ඒ ප්‍රමාණයක් මදි වෙලා තියෙනවා. මේ රටේ පෞද්ගලිකංශයේ රජයේ සියලුම සේවකින් බලාපොරොත්තු වුණා යම් මුදලක් තමන්ගේ වැටුප වැඩි කරන්න. අපි සතුටු වෙනවා ගුරුවරුන්ගේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා මුදල් ප්‍රමාණයක් ලබා දීම පිළිබඳව. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අපි ගුරුවරුන්ගේ පමණක් නෙමෙයි, ගුරුවරු මෙච්චර කාර්යයක් හරි මේ එළියට බහින්න නැතුව හිටියේ අපේ කාලේදී ලබා දුන්න රුපියල් 10,000 නිසා. ඒ රුපියල් 10,000 විතරක් නෙමෙයි 2019 වර්ෂයේදී තවත් 2,500ක් ලබා දුන්නා. එතකොට ගෙදර ගෙනියනකොට 106ක් තමන්ගේ වැටුප වැඩි වෙලා. ඒකින්ද තමයි මෙච්චර කාලයක් හරි ඒ අය පාරට බහින්න නැතුව හිටියේ. හැබැයි දැන් ගුරුවරුන්ගේ ප්‍රශ්නේ යම් ආකාරයෙන් විසඳුණාට සමස්ත සෙසු රජයේ සේවකින්ගේ වැටුප් වලට මොකද වෙන්නේ? ඒ රජයේ සේවකින්ගේ වැටුප් මේ සාමාන්‍ය රජයේ සේවකගේ වැටුපෙන් ජීවත් වෙන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒකයි අද යථාර්ථය. ඒකින්ද මම මේ වෙලාවේදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජීවන වියදමට විසඳුමක් ලබා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මගේ නෙමෙයි මූලාසනින් කරු මහත්මයා මම මේ වෙලාවේදී
මරණවක් කරන්න පොඩ්ඩක් ඉඩ දෙන්න කියලා ඉල්ලුවේ.
ඔව් ගැමතුමා.
දැන් මෙතුමා මේ පඩි ගැන කියනවා තමුන්නාසල අධිකරණයට විශාල වරප්‍රසාද දීලා ඇයි රාජ්‍ය සේවයට ඒක දුන්නේ නැත්තේ? අධිකරණයට තමුන්නාසල කාලේ විශාල වරප්‍රසාද ගොඩක් දුන්නා. ස්ටේට් ලෝයර්ස්ලාට ඔක්කොටම දුන්නා. ඇයි ඒක රාජ්‍ය සේවයට දුන්නේ නැත්තේ?
රාජ්‍ය සේවයේ විදායකනි තමුන්නාන්සල්ට මම කිව්වේ මම අදහස් ප්‍රකාශ කරේ අපි සමස්තයක් හැටියට රජයේ සේවකෙන් සියලු දෙනාටම ඒ 100ට 106කින් තමන්ගේ වැටුප වැඩි කරා. ඒක ඉතිහාසයේ කවදාක්වත් කරලා තිබ්බේ නැහැ. ඒකින්ද මූලික වැටුපට එච්චර මුදලක් වැඩි කිරීම කවදාක්වත් වෙලා නැහැ. ඒ ඒ ඒක හැමෝටම ලැබුණ ඒක ගුරුවරුන්ට පමණක් නෙමෙයි සාමාන්‍ය සමස්ත රජයේ සේවකීන්ට ඒ වැටුප ලැබුණා. ඒකින්ද කරුණා කරලා මම මේ වෙලාවේදී තමුන්නාන්සලාගේ ඉල්ලීමක් කරනවා ඒ විදියට දෙයක් කරන්න. මම කියන්නේ එච්චරයි. මගේ යෝජනාව තමයි ගුරුවරුන්ට කරපු මුදල් ඇමතුමත් ඉන්නවා, ගුරුවරුන්ට කරපු මුදල් වැඩිවීම හොඳයි, ස්තුතියි. ඒ ගැන විවාදයක් නැහැ. මේක සමස්ත රජයේ සේවකින්ටම ඒ වැටුප් වැඩි කිරීමක් කරන්න. මොකද අද එදාට වඩා අමාරු තත්ත්වයක ඉන්නේ. අපේ 2015 ඉඳන් 2019 වෙනකොට ඇත්තටම මිල ගණන් වල බඩුවල මිල ගණන් වල ඉහළ ගිහිල්ලා තිබ්බේ නැහැ. ඇත්තටම මිල ගණන් අඩු වෙලා තිබ්බේ. ඉන්ධන මිල ගණන් අඩු වෙලා තිබ්බේ. ගෑස් මිල ගණන් අඩු වෙලා තිබ්බේ. ඒකින්ද 2019 ඉඳන් මේ විශේෂයෙන්ම පහුගිය අවුරුදු 3 ඇතුළත දැවැන්ත මිල ඉහළ යෑමක් සිදු වෙලා තියෙනවා. ඒක යථාර්ථය. ඒක තමුන්නාන්සලා පිළිගන්නවා නම් පිළිගන්න, නැත්නම් පිළිගන්න එපා. ඒකත් අපේ වැරද්ද කියන්න පුළුවන්.
තව විනාඩි 2යි.
මම ඉල්ලීමක් කරන්නේ මුදල් අමාත්‍යතුමාගෙන් සමස්ත රාජ්‍ය සේවයටම ඒ අවස්ථාව ලබා දෙන එක. රාජ්‍ය සේවයට විතරක් නෙමෙයි, අද තමුන්නාන්සලා මැදිහත් වෙන්න ඕනේ ප්‍රධානම දේ තමයි මේ අයවැයෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි මේ රටේ ජනතාව ජීවත් කරවීම. ඒ ජීවත් වීම ගැටලුවක් වෙලා තියෙනවා. අද ඔබ දන්නවා මේ අම්මලා තමන්ගේ දරුවන් එක්ක සියදිවි නසා ගන්න උත්සාහයක යෙදෙනවා. ඒ මොකක්වත් හින්දා නෙමෙයි, ඒ ජීවත් වෙන්න බැරිකම නිසා. ඒ ජීවත් වෙන්න බැරිකමට
හරි ගරු මහත්මයතුමා, මම දන්නේ ඔබතුමා 100ට 106කින් රාජ්‍ය සේවකයන්ගේ වැඩි කරා කියලා.
මම දන්නව දර්ශක කොහොම කියන එක පිළිබඳවත් නමුත් අපි කියමුකෝ අපි කියමුකෝ 100 100කින් වැඩි කරා කියලා ඇයි තැපැල්ටත් පරිදුනේ
ඇයි ගරු മന്ത്രിතුමනි උලාසනාරුඩ മന്ത്രിත් දන්නේ නැති එකට මට මොලේ දෙන්න බෑනි
කියන්න පුළුවන්
හරිද මට කියන්න පුළුවන්
මොලේ දෙන්න
හරි මට මොලේ දෙන්න බෑ හරිද ඒකින්ද මට කියන්න පුළුවන් ජොන්සන් නැමැතුමාගෙන් හරි ආගන්න කොහොමද කියලා ඔබතුමා පොඩ්ඩක් කියලා දෙන්න හරි හරි ඔය ඕකනේ කියන්නේ ඉතින් මගේ වෙලාව ගන්න එපා ඔබතුමා කියලා දෙන්න
වෙනවා
හරිද මේක එච්චර
ඔබතුමා මේ නම කිව්වා නෑ මම අහන්නේ රසිකවරණ මන්ත්‍රීවගේ අහන්නේ ඔබතුමාලා පඩි ඔක්කොම වැඩි කරුවා කිව්වනේ තැපැල් ඡන්ද පරාදයිනේ
ඒක හරි ඒක හරි
වැඩි කරා
බඩි හරි 69 ලක්ෂයක් දීහාමුදුරනේ තමුන්නාන්සල ඡන්ද දුන්නා ඒ 69 ලක්ෂයෙන් 60 ලක්ෂයක් දැන් මේ වෙනකොට නැති වෙලා ඒක ඇත්ත තමුන්නාන්සලා දන්නවනේ කොහමද ඡන්ද ගත්තේ කියලා ඈ ඒ 69 ලක්ෂයක් රැවටුණා ඒ ඒ ඒ ජනතාව දැන් පිළිගන්නව රැවටුණා කියන එක හරිද ඒක ඒක ජාතිවාදී අවුස්සලා ආගම්වාදී අවුස්සලා නයි පෙන්නලා හරිද ඈ ජාතිවාදී අවුස්සලා ආගම්වාදී අවුස්සලා බෝම්බ ගාලා හරි ડોක්ටර් ෂාෆි තමුන්නාන්සේගේ ඕ ඉස්පිරිතාලේනේ ડોක්ටර් ෂාෆි වදසත්කම් වද පෙති වද කොත්තුත් තියනවා කිව්වනේ අමතුමා හරි දැන් කෝ ડોක්ටර් ෂාෆි ඈ දැන් කෝ දැන් කට්ටියටම බබාලා හම්බෙලා ඇති නේද දැන් මේ කෑපු නෝන්ලත් නැහැ ඒකින්දා මිත්‍රවරු ඒකින්දා කරුමතුමා ඔබතුමාම දන්නවා ඒක ඒක ලස්සන්ට ඒක කරා
ගරුමන්තුතුම අවසන් කරමු
ඒ ඒ මට විනාඩි දෙක තුනක් දෙන්න
නෑ ඔබතුමාට අමතරව මම විනාඩි එකමාරක්
දුන්නා නෑ අපේ අපේ කාලේ විනාඩි දෙකක් දෙයි ඒකේ ඔබතුමා දෙනවා කිව්වනේ විනාඩි පහක් ඔබතුමා දෙනවා කිව්වා ඒකින්ද ඒ අවස්ථාව දෙන්න ඒකින්දා මගරු මෙතුමා කිව්ව ප්‍රශ්නෙට ඔව් තැපැල් ඡන්දේ පරාජය වුණා ඒ ගැන විවාදයක් නැහැ ඒ වගේම තමයි දැන් තමුන්නාන්සලාට මේ ගුරුවරුන්ට මේ මුදල් වැඩි කරා මට 100%ක් විශ්වාසයි ඔය ඔය කොච්චර වැඩි කරත් ජීවත් වෙන්න බැරි වෙනදා ඊළඟ මැතිවරණයේදී තමුන්නාන්සලා තැපැල් ඡන්ද පරාජයයි හරි තමුන්නාන්සලා තැපැල් ඡන්ද පරාජයයි අපි තමයි ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය කරන්නේ හරිද දැන් අපි මම විශ්වාස කරනවා මම විශ්වාස කරනවා හීනෙන් හරි මම විශ්වාස කරනවා මේ යන විදියට මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට යනවා ඒකින්ද අපි මේ කරන්න විවේචනයේ තමුන්නාන්සලා නිවැරදි වෙන්න ඒක මොකද මේ අපිට බලාපොරොත්තුවක් නැහැ මේ හෙට අනිද්දා ආණ්ඩු ගන්නවත් මොනවත් ඒකට මැතිවරණයක් තියෙනවා හරිද ඒක මැතිවරණයේදී අපිට පුළුවන් වේවි ඒක මේ රටේ ජනතාව හිතනවා නම් තමුන්නාන්සලා හොඳට කරා කියලා මම තමයි හොඳටම කළේ කියලා හිතනවා නම් ජනතාව තමුන්නාන්සලාට ඡන්දෙයි අපි ගැන විශ්වාසයක් තියෙනවා නම් අපිට ඡන්දය දෙයි ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මම මේ වෙලාවේදී ඉල්ලා සිටින්නේ තමුන්නාන්සලාගේ මේ රටේ
Yeah, point of order, but don't waste time. We are talking about an important thing about the national project. Now, you mentioned about Dr. Ṣāfī. You talked about... What has got Dr. Ṣāfī to do with? Dr. Ṣāfī can...
Thank you. Eka Hinda, Garu Mantri Tumani, then api kiyanne meka monova karannat, obutumata tandu dennat, අපිට ඡන්ද දෙන්නත් ඒ කාට ඡන්ද දෙන්නත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ. ඒකට ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් දේශපාලනය කරන්නට ඒ වගේම ජනතා මතයට නිදහස තියෙන්න ඕනේ. එතකොට තමුන්නාන්සේලා ආණ්ඩු පක්ෂයෙන් යම් යම් උත්සව සංවිධානය කරනකොට ඒගොල්ලන් ඒ ඔබතුමන්ලාට නිරෝධායන නීති අදාළ වෙන්නේ නැත්තම් හරිද ඒ ඒ ඒ ඒ සෞඛ්‍ය රීතීන් අදාළ වෙන්නේ නැත්නම් එහෙනම් අපිට විපක්ෂයේ යම් විරෝධතාවයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් යම් උත්සවයක් වෙන්න පුළුවන් ඒ එකම නීතිය වෙන්න ඕනේ පොට්ටුවේ සම්මේලනය තමුන්නාන්සලා කිසිම ගැටලුවක් නැතුව කරන්න පුළුවන් වුණා නම් රාජ්‍ය උත්සවයේ ඊයේ දිනේදී තිබ්බා ජන අධිකාර ජනාධිපතිතුමා ගිහිල්ලා ඒවට කරන්න පුළුවන් නම් ඈ අපිට ආරංචියක් තියෙනවා දැන් හෙට අනිද්දා වෙනකොට අනුරාධපුරේ ජනාධිපති මන්ත්‍රයේ තියෙනවලු උත්සව කීපයක් උපන්දින සාදයක් සාදයක් තියනවලු ඊට අමතරව තියනවලු දැන් වර්ෂ දෙක සම්පූර්ණ කරලා ඒකත් සාදයක් තියනවලු ඉතින් ඒක කරන්න ඒක කිසි ගැටලුවක් නැහැ ඒක ජනාධිපතිතුමා අගමැතිතුමාගේ ඒ ඒ ඒ වට කිසි ගැටලුවක් නැහැ තමුන්නාන්සලත් සෞඛ්‍ය නීති රීති ආරක්ෂා කරගෙන ඒව සිදු කරන්න ඒ ගැන විවාදයක් නැහැ ඒක තියනව නේද මැතිතුමා එහෙම උත්සවයක් තියනවනේ මේකින්ද ඒ උත්සව තියාගන්න හරිද ඒ උත්සව තියාගන්න නමුත් ඒ ඒ අවස්ථාවම විපක්ෂයටත් ලබා දෙන්න ඕනේ දේශපාලන පක්ෂවලට ලබා දෙන්න ඕනේ ඒව මර්ධනය කරන්න එපා ඒව මර්ධනය කරන්න යන එක තමයි මෙතන තියෙන ගැටලුව ඒකින්ද ඉතා පැහැදිලිවම මේක මේ රටේ තමුන්නාන්සලට අපි හැමෝටම ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීම තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වක්කීම වෙන්නේ එහෙම නැතුව මේක මේ පාගල සදාකාලීනව මේ බලයේ ඉන්න සදාකාලීනව මේ දේශපාලනය කරන්න සදාකාලීනව ඒකාධිපතිවාදයක් ගෙනිහිල්ලා සියලුම මොකද අපිටත් පොඩි බයක් සැකක් තියෙනවනේ 2015 ට කලින් කොහොමද පාලනය කරේ යටියේ ඈ මාධ්‍ය ආයතනයට වලට මාධ්‍ය වේදීන් වලට වෙච්ච දේවල් පිළිබඳව ඒක මේ රටේ ජනතාව හැටියට පුරවැසියෙක් හැටියට අපිටත් ගැටලුවක් තියෙනවා අපි ඒක නැවත ලබා දෙන්න අවශ්‍ය නැහැ ඒක නැවත මේ රටට මේක ඉතා අඳුරු යුගයක් ඒක ඉතා අඳුරු කළු පැල්ලමක් ඒක ඒ නිසා අපිට GSP Plus සාහන ආධාරය නැති වුණා නොඑක ජාත්‍යන්තර වශයෙන් අපිට ගැටලු ඇති වුණා ඒකින්ද 2015 ට කලින් වෙච්ච දේ හරිද ඒකින්ද තමුන්නාන්සේලාට ඒ අවස දැන් 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 ඉතින් දැන් ඇමතුමා එහෙමම මට කියන්න පුළුවන් ඉතින් ඊරගේවල් වල දාන්න ඒවා දැන් අද හැමදාම නිදොස් කොට නිදාස් වෙන එක නෙවෙන්නේ හරිද එහෙනම් අද උසාවියක් ගන්න නිදොස් කොට නිදාස් වෙනවා ඈ එතකොට අද එදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් දේවල් ඒවත් නිදොස් කොට නිදාස් වෙනවා අල්ලස් දෙපාර්තමේන්තුවෙන් කරන ඒවත් නිදොස් කොට නිදාස් වෙනවා හරිද ඒකින්ද මේක කොතනින් හරි නතර වෙන්න ඕන කොතනින් හරි නතර අතර වෙන්න ඕන ඒකින්ද මිත්‍රෝනි මම මේ වෙලාවේදී විශේෂයෙන්ම කියන්නේ මේ තමුන්නාන්සේලා එක රටක් එක නීතියක් නම් ඒකට එක රටක් එක නීතියක් හැටියට අපි ගෙනියනවා නම් හරිද ඒකට සම අවස්ථාවන් හැමෝටම ලබා දෙන්න මේ මර්ධනයට විරුද්ධව අපි පිළිසිටිනවා මේ රටේ ජනතාව පාගල මේ රටේ ජනතාව මර්ධනය කරලා ඉදිරියට ගෙනියන්න බෑ ඒකට ඒක තව තවත් මේ ආණ්ඩුවට විරුද්ධ වෙන රැල්ල වැඩි වෙනවා මිසක් අඩුවීමක් වෙන්නේ නෑ ඒක විශ්වාසයෙන් මම කියන්නේ ඒකින්ද මේ ලෝකේ අත්දැකීම් තියෙනවා මේ ලෝකේ අත්දැකීම් තියෙනවා මේ ඒකාධිපති විරුවට විරුද්ධව පෙනී සිටින්නේ ජනමතය ජන අරගලය ඒකින්ද ඒකට විරුද්ධව තමුන්නාන්සලා පෙනී හිටින්න එපා මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බොහොම ස්තුතියි
සෝතිය ඔබතුමාට